വേദനയായി നിവേദനയായി അപ്പറാട്ടത്തുള്ള ധനപ്പവത്തിന് അർബുദക്കാരി തത്വയുടെ പാർലമെന്റ് തുളിൻ കെട്ടിക്കാലീന സഹ ദീർഘകാലീന വിശ്ലേഷണം ചെയ്യുന്ന സന്ദഹ വിസായി വിശദേക്ക് അപ്രേൽ പഹ ഹയ ഹത്ത് ദിനഹാനി പെവറ്റി പാർലമെന്റ് വിവാദബലതി വിവിധ ഉത്സാഹം ഗണു ലഭുവത് ഈ സംബന്ധേൻ സാധനീ വിഷ്ണുമക്കറ ഇളമ്പീമിട്ട് നുഹക്കു ഭവ കണകാട്ടുവാൻ സന്ദഹം കിരീമിട്ട് കെമത്തിം കറ മന്ത്രിത്തുമല്ല നിസ്സബ്ദ ഉണത്തൊണ്ടായി കെസേ ഉവത് മേപ്പിലി ബന്ധ യം സാധനീയ ഇതിരി പിയവറ ഗണീമേ അവശ്യതാവേ പെരദരി കരകന നവവാണി പാർലമെന്റ് നിയോജനീകരണം ലഭന ദേശപാലന പക്ഷുള്ള നായകൻ സഹ പാർലമെന്റ് കട്ടുത്ത് പിലിമന്ത കാരക സഭാവേ സാമാജിക മന്ത്രിവരംഗേ സഹഭാഗിത്വേൻ വിസായി വിശദേക്ക് അപ്രേൽ പഹ സഹ അട്ട് ജനദിനവധി ആകെ പ്രധാനത്തെയും ബരിദുരത സാക്ഷാക്കരണുള്ളത് പോലെ സന്ധാനം കരുന്ന് കമത്തെയും ഹിമ അർബുദകാരി തത്വത്തുള്ള മഹാജനതാവ് അപേക്ഷാകരണ അഭിലാഷാൻ ഇട്ടുക്കല ഹക്കി എത്തം സാധനീ യോജന ഗണനാവാക് പിടിമത മെഹദി അവധാനി ജമുവിയ ഓർഡർ പ്ലീസ് കരുണാക്കൽ ഇന്ദഗണ്ട് അമാത്യവരുൺ സഹ പാർലമെന്റ് മന്ത്രി വരുൺ വിഗണകാധിപതി വരെയാകെ അധീക്ഷനേട്ടി അതക്കിരീം സന്ദഹ ആണ്ടുക്കമ വ്യവസ്ഥാവ സഹ ഈട്ട അധാര നീതി സംശോധന കിരീം വിഗണകാധിപതി വരെയാകട്ട് ദേശപാലന പക്ഷ വിഗണനെ കിരീമിട്ട് ഹക്കുവെന്ന പരിധി അദാല സംശോധന സിദ്ധുക്കിരീമ രാജ്യ കൊന്ത്രാത് സന്ദഹ ലൻസു കെതവീമക്കിൻ തൊറവ് ഭാണ്ഡഹ സേവാ ലഭാഗനീമേ തഹനം കിരീമ സഹ രാജയ കൊന്ത്രാത് കട്ടുകുത്തു വലതി വിനീതഭാവേ തഹറു കിരീമ സന്ദഹ അവശ്യ സംശോധന സിദ്ധുക്കിരീമ ദേശപാലനച്ചൻസ ഉൻഗെ ഞാത്തീൻ ഹോ രാജ്യസേവക്കാൻ വിശീൻ അനീതിക ഉപയോഗമുള്ളത് വിശേഷ വിദേശ ബാങ്കു ഹോ മൂല്യായത്തിനും ടെമ്പറ്റർ ഹെലിവന വത്കം രജയറ്റ് പൗരാഗത്ത ഹക്കിമെന്ന പരിധി അദാല അനപന സംശോധന കിരീമ ദിത്വ പ്രവേശിയൻ പാർലമെന്റ് മന്ത്രി ദൂരേട്ട് ഹോ ജനാധിപതി ദൂരേട്ട് തോറാപത്കർ ലഭ്യപ്പെട്ട് നുസുദുസു ഭാവ ഭവട്ടവാശ്യ നീതി സമ്പാദന കിരീമ ജനാധി യോജന രസക് നീത സാക്കച്ചാവുബമേതി അവധാരണീകരണം കമെത്തിമി ഏനു രട്ടത്തുള്ള ദേവട്ടപാലത്തിന് അർബുദകാരി തത്വ സമനെ കിരീമ കിരീമേ യാം കിസി പരിശ്രമയാക് വസീൻ മഹാജനതാവ് അപേക്ഷാകരണ യഹ പവത്മട്ട് പ്രമുഖത്വേദന വിവിനിതിഭാവേൻ യുതു ദൂഷണേൻ തുറ കാര്യക്ഷമ പാലനയന്ത്ര കത്തിക്രീമ അവങ്ക ഹത്തിക്രീമേ അവങ്ക പരമുണ പെരുതരി കറുകിന് മിമ മേ സംബന്ധേൻ പാർലമെന്റ് ഋജു മതിഹത്തീമ മത് ഇതിൽ കട്ടുകുത്തു കഠിനമേൻ സിദ്ധിക്രീമ സന്ദഹ മിമ പാർലമെന്റ് നിയോജനീകരണ സിയലുമ പക്ഷ നായകൻ നെത്തുളു സമസ്ത പാർലമെന്റ് മന്ത്രിവരുങ്കേ സക്രിയ ദായകത്വ സഹ ഉപരീമ സഹയോഗ പക്ഷ വിപക്ഷ ഭേദേക്കിൻ തുറവ് അപ്പകെ മാതൃഭൂമിയെ അനാഗത്തെ വെനുവേൻ അവശ്യ കട്ടുകുത്ത് ക്രീമ കട്ടുകുത്ത് മെത്താൻപെട്ടാൻ സിദ്ധിക്രീമട്ട് ഭഗവലാകണ്ണാമീൻ വ്യവസ്ഥാദായകെ കഥാനായക വരെയാ വശേൻ അമ്മ ഇതാമത് ഗൗർവേൻ യുത്തു ഇല്ലാ സിറ്റിമി ഗാരു ഗാരു അപ്പി മേ മേ മൂളി കട്ടുകുത്തിലേക്ക് അവസാന കലകനി മുത് ഓ
ഈയെ പക്ഷനായക രസീമേതി ഗത്തീർണനെ ഒബുത്തുവാ പ്രകാശന പത്ര ഒബുത്തുവാ കിവ വിസ ഹൗസുകാരനുമാ
കിട്ടിയുത്തമ
ഒബുത്തുമാ ഒബുത്തുമാ ഈയെ പുറം ദുരാ വിസ ഹൗസുകാരനുമാ ඒවාගේම දානමයත් එක්ක සංශෝධන කියනවා කියලා මම ඔබතුමාට කියනවා. ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් පේනවා විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකයි.
දැන්
අසාර්ථකයි එතුමා අපි ඉල්ලීමක් කරනවා සංශෝධන කියනකොට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න සංශෝධන කියන එක මොකද ඊයේ ජනාධිපතිතුමා පිළිගත්තා. එතුමා නිසා මේ ප්‍රශ්නේ ඇති උනේ කියලා. එතුමා පිළිගත්තා.
ඔව් සභානායකතුමා.
ගේ ප්‍රකාශයට ඉඩ දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා කලින් අපි දැනුම් දීලා තියෙනවා
සර්. ඔව්. සභාවේ එකඟත්වය ඇතුව අගමැතිතුමාගේ ප්‍රකාශය.
ගරු කතානායකතුමනි, මේ වෙන විට රට මුහුණ පා ඇති අභියෝගයන් පිළිබඳව මේ ගරු සභාවේ සිටින මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. අපේ රට ඉතිහාසය පුරා දීර්ඝකාලීනව මුහුණ දුන් ආර්ථික අභියෝගයද අද වන විට ඉතා දුෂ්කර තැනකට පත්ව තිබෙනවා. ගරු කතානායකතුමනි, ආණ්ඩුවත් කවදාවත් කැමැත්තෙන් තමන්ගේ ජනතාව දුෂ්කරතාවයන්ට පත් කරන්නේ නැහැ. ඒත් අද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි. විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය අපට පෙනෙන දුෂ්කරතා පමණයි. මේ නිසා ඇතුළු තවත් නොයෙක් දුෂ්කරතාවයන්ටත් ජනතාව අද මුහුණ දෙන බව මා දන්නවා. ගරු කතානායකතුමනි, මේ අප ගෙනමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩ එන රටක් ලෙස අපි හැම දෙනාම එක්ව කටයුතු කළ යුතු මොහොතක්. දේශපාලනික වශයෙන් බොරදිය බාලුවාන මේ අවස්ථාවක් නොවේ කියලයි මා විශ්වාස කරන්නේ. අපි හැම දෙනාම ගැන ජනතාව බලා සිටිනවා. කවුද අවංකව රට ආදරය කරන්න කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ. එනිසා රජයක් ලෙස අපට තිබෙන ඒක ජනතාව තීන්දු කරයි. අපට තිබෙන වගකීමෙන් මිදෙන්න බෑ. ඒ වගේම මේ අර්බුදය ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකින් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ගරු කතානායකතුමනි, දේශපාලනික වශයෙන් අපට තියෙන මතභේද විස්තර කලින් රට මුහුණ දී තිබෙන අභියෝගයන් රට මුදා ගන්නයි අපි ප්‍රමුඛත්වය දී යුත්තේ. ඒ නිසා රජයක් විදියට විරුද්ධ පක්ෂයක් කිසිදු වේදයකින් තොරව රට ගොඩනගන්න එන්න නැයි අප ආරාධනා කළේ. අවංක චේතනාවෙන් ඒ ආරාධනය අදටත් වළංගු බව මම ඔබට සිහිපත් කරනවා. ගරු කතානායකතුමනි, රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණ නීතිය වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ වෙන්ම මේ උත්තරීතර ස්වභාවයේ පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ඇගීමට ලක්වන ආර්ථික කළමනාකරණ ශ්‍රේෂ්ඨී ජාත්‍යන්තර අධ්‍යක්ෂ මත සහිත ආර්ථික විශේෂඥ ඉදිරිපත් පත්ව සිටිනවා. මහ බැංකුව ඇතුළු මුල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තර පිළිගත් පුද්ගලයන්ට අප කටයුතු කළා. විතරක් නොමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන මැදිහත්වල ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතන සමඟ අපි දැක්වත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගෙන් අපට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒ වගේම අපේ මිත්‍ර රටවල් මේ මොහොතේ අප සමග මේ ආර්ථික අර්බුදයල කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙමින් සිටිනවා. ගරු කතානායකතුමනි, මුදල් ලැබතුමා, මුදල් ලබත්‍යංශය ලේකම්තුමා, මහ බැංකු අධිපතිතුමා මේ මොහොතේ දැඩි කැපවීමකින් යුක්තව ඔවුන්ගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් ඉටු කරමින් සිටිනවා. ඒත් මෙවැනි අවස්ථාවක අප වඩාත් කල්පනා කළ යුත්තේ කෙටිකාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දීර්ඝකාලීනව මෙවැනි අර්බුදයක් නැවත රට තුළ ඇති නොවීමට වග බලා ගැනීමේ ස්ථීර අඩිතාලමක් දැමීමයි. විරෝධතාවයට එහා ගිය මැදිහත් වීමක් ඊට අවශ්‍ය බව මා කලින් සිහිපත් කළේ නිසයි. ගරු කතානායකතුමනි, ඇති වෙලා තිබෙන අර්බුදයට විසඳුම් අප සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. අර කාලු මෝදර විරෝධතාවයේ නිරත කණ්ඩායම් වලටත් මා සාකච්ඡාවට එන්නේ ඇයි මීට පෙර ආරාධනා කළා. උන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත් වීම කරන්න අපි ඉදිරිපත් වුණු බව සිහිපත් කළ යුතුයි. ගරු කතානායකතුමනි, දීර්ඝකාලීනව විදුලි කප්පාදුවලට එක් හේතුවක් වූයේ නිසිකල්ට විදුලි බලාගාර ඉදි නොවීමයි. පුනර්ජවනීය බල ශක්ති පිළිබඳ තිබූ ඉදිරි ව්‍යාප්තියවර ඇතත් පිරිස් ඉතාමතාම මග ඇරියා. දැන් ඒ වරදා අතීතයට පවරා පළක් නැහැ. අපි ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය මං කියන ඔය ගැන ගනිමින් සිටිනවා. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය පියවමින් සිටින නිසාත් මේ වන විට මධ්‍යම කඳුකරයට වැසිය දැල්ල නිසා මේ ප්‍රශ්නේ තයික්මනින් විසඳන්න අපට පුළුවන් වෙයි. මේ ප්‍රශ්නය අවසන් වෙනවා කියනවට වඩා අපට හැකි ආසන්නම තැනකින් අපි විසඳුම් සොයනවා කියන එක වැදගත්. මිනිත්තුවේ මිනිත්තුවා හරි අපි විදුලි කප්පාදු අඩු කරනවා. ඒ වගේම ඉදිරි සති කීපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බව කරවත් අධිකරු ජනාධිපතිතුමා ඊයේ දිනේ ජනතාව හමුවේ ප්‍රකාශ කළා. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඉන්ධන හිඟයත් එනවායි කියන සැකයක් තියාගන්න එපා. එදින්දා වැඩ කරන ජීවිතයේ පැය කීපයක් පෝලිම් වල ඉන්න ගියාම ඇතිවෙන වේදනාව දන්න නිසා මේ තත්ත්වය මගහැරීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා. 24 පැයෙන් විසඳුමක් නොලැබුණත් අපි ඔබ තව බොහෝ කල් පෝලිම් වල නොතියෙන බව මතක තබා ගන්න. අරු කතානායකතුමනි, ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විටේ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලනික, සමාජීය ස්ථාවරත්වයන් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතුයි මා විශ්වාස කරනවා. කරු කතා නැවි ඒ ආරම්භක පියවරක් ලෙස 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා ආදීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලිනව ගත හැකි කාලෝචිත විසඳුම් බවයි මගේ විශ්වාසය. මේ ඔස්සේ යමින් අධිකරු ජනාධිපතිතුමාගේද ආශිර්වාද ඇතිව උළු බලේ ගේ නොමෙතෙන්ට
ආගන්නකෝ
බලය ඔයාලට දෙනවයි කියලා කිව්වමත් ඒ කැමති නෑ. ඔසේ අපි අධිකරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතුව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අපි ගමන් කළ යුතු වෙනවා. එවැනිම අපි ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඔබ සමගේ සහයත් ජනතා ආශිර්වාදයක් ලැබෙනු ඇතයි මා අපේක්ෂා කරනවා.
ගරු කතානායකතුමනි, I want to speak first. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නා සේම මං ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් බොහොම කාරුණිකව ඒ ආකාරයෙන්ම එලෙස එම කාරණාවට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව ලබා දෙන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා. දැන් එතුමා ප්‍රකාශ කරා මේ සභාවේ සියලු දෙනාටම උද්ගත වෙලා තිබෙන ප්‍රශ්නය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවායි කියලා. මම එතුමාට කියන්න කැමතියි, අපි මේ අවබෝධය ලබාගත්තේ අවුරුදු 2 මාරකට පෙර. මේ රටේ කෝටිපතියන්ට, මේ රටේ ප්‍රභූ පන්තියට රුපියල් බිලියන 600ක බදු සහන ලබා දීලා, මේ රටේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 2%-4% අතර ප්‍රමාණයක් හිතාමතාම අඩු කරගෙන ලෝකයේ ශ්‍රේණිගත ආයතන ෆිච්, මූඩීස්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ඒ ආයතන අපේ රටේ ශ්‍රේණිය 15 බස්සනකොට ඒ කරුණුකාරණා මේ සභාවේ අපි ඉදිරිපත් කරනකොට විහිළු තහළු කරපු ආකාරය, චෝදනා කරපු ආකාරය, චරිත ඝාතනය කරපු ආකාරය, ඒ ශ්‍රේණිගත කිරීම 15 වැටෙනකොට අපේ රටට ප්‍රාග්ධන ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඩොලර් ණය රීෆයිනෑන්සිං ලෝන්ස් අහිමි වෙනවායි කියනකොට මේ සභාවේ ප්‍රතිපක්ෂ කණ්ඩායම, ආණ්ඩු කණ්ඩායම බහුබූත දොඩවනකොට මං අහන්න කැමති, අවබෝධය ලැබුණේ නැද්ද? රීෆයිනෑන්ස් ලෝන්ස් ලැබුණා නම් අපිට පුළුවන් ණය සේවාකරණය කරන්න, කැපිටල් එක ගෙවන්නත් පුළුවන් ඉන්ට්‍රස්ට් එක ගෙවන්නත් පුළුවන්. නමුත් මේ රටේ සාර්වාර්ථික කලමනාකරණය බිඳුවට බස්සලා දැන් කියන ඔක්කොම උනේ බීබී ජයසුන්දර හින්දලු, ලක්ෂ්මන් හින්දලු, කබ්‍රාල් හින්දලු, ආටිකල් හින්දලු. අද කවුරුත් නෑ උත්තර දෙන්න, කවුරුත් නෑ උත්තර දෙන්න, කොන්දකුත් නෑ, කසේරුකාවකුත් නෑ. රීෆයිනෑන්ස් ලෝන්ස් අපිට නැවතත් වරක් රටක් හැටියට ගන්න පුළුවන් වෙනකොට අපිට පුළුවන් ණය සේවාකරණය කරන්න. දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 119% හැටියට වුණාට මතක් කරන්න කැමති, ජපානයේ ප්‍රතිශතයේ 250%. ණය ගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ණය අරගෙන ඒව යොදවන්න ඕන රටට ප්‍රතිලාභ ලැබෙන, ආදායම ලැබෙන, ජනතාවට ශක්තිය ලැබෙන ව්‍යාපෘති හැටියට. ගැංගරු කථානායකතුමනි, ගැංගරු කථානායකතුමනි, අද
සද්ද වෙන්න මන්තුමාලා, අද ප්ලීස්.
මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ?
ඔඩර් ප්ලීස්.
අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අද තෙල් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි, බෙහෙත් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි, ආහාර ගෙන්න ගන්න තියෙන සල්ලි, රෝහල් උපකරණ ගෙන්න තියෙන සල්ලි, අමුද්‍රව්‍ය ගෙන්න ගන්න තියෙන සල්ලි, අපේ රිසර්ව්ස් ටික පාවිච්චි කරා.
කරුණාකරලා නිස්සද්ද වෙන මන්තුමාලා,
ඔලිය ගෙවන්න. තාමත් ඉගෙනගෙන නැහැ, තාමත් හිවල්ලු වගේ, තාමත් හිවල්ලු වගේ අහගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා, ඉගෙන ගන්නවා පාඩම් ටිකක්. කරුණා කරලා ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා බොරදියේ මාළු බාන්න එපයි කියලා. ගරු කථානායකතුමනි, පින් මාළු වලේ ඉඳගෙන බොරදියේ මාළු බෑවේ අපි නෙමෙයි, ආණ්ඩුවයි කියන එක මම කියන්න කැමති. ඒකයි ඇත්ත කතාව. ගරු කථානායකතුමනි, දැන් හැමෝටම අවබෝධ කරගන්නලු. ඔව්, අපි අවබෝධ කරගත්තා. අපි අවබෝධ කරගෙන අවුරුදු කිහිපයකට පෙර කිව්වා ඩෙත් ස්ටෑන්ඩ් ස්ටිල් එකකට යන්න, ඩෙත් මොරටෝරියම් එකකට යන්න, බ්‍රිජ් ෆයිනෑන්සිං කරන්න, බයිලටරල් සාකච්ඡා පවත්වන. බයිලටරල් තේරෙන්නේ අපේ කාක්කොන්ට. බයිලටරල් කියන්නේ ද්විපාර්ශ්වීය. කාක්කොන්ට තේරෙන්නේ කපුටන්ට තේරෙන්නේ. මල්ටිලටරල් කියන්නේ බහුපාර්ශ්වීය. ඉගෙන ගන්න, අහගෙන ඉගෙන ගන්න. ද්විපාර්ශ්වීය, ද්විපාර්ශ්වීය බ්‍රිජ් ෆයිනෑන්සිං වලට ආණ්ඩුව ගිහිල්ලා තියෙනවද? ජපානයට කතා කරාද? චීනයට කතා කරාද? ඉන්දියාවට කතා කරාද? මේ අප්‍රේල් මාසේ ගෙවන්න තියෙන ලෝන්ස් ටික ගෙවන්න බැරුව අද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා අපි කරන්න එපයි කිව්ව දැනට. මොකද්ද? ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා ඩිසෝඩර්ලි ඩිෆෝල්ට් එකකට. තේරෙනවද ඒක? ඩිසෝඩර්ලි ඩිෆෝල්ට් කියන්නේ අහලා තියෙනවද? මොලයක් තියෙනවද? මොලේ කලඳක් තියෙනවද? ගරු කථානායකතුමනි, පැහැදිලිවම මේ ආණ්ඩුව, මේ රජය හිතාමතාම මේ රට වටලා තියෙනවා. මේක හිතාමතාම කරපු නිකම් පොඩි වරදක් නෙමෙයි, මේ රටේ ලක්ෂ 220ම කනත්තට යවන්න කරපු සාපරාධී ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. ගරු කථානායකතුමනි, බොහොම සතුටුයි. ගරු අග්‍රාමාත්‍යතුමා කතා කරනවා මූල්‍ය කළමනාකරණය ගැන. ගරු කථානායකතුමා කතා කරනවා ජාත්‍යන්තර ආයතනවලින් දැන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවලු. මං අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, ඇයි මේ ජාත්‍යන්තරයට එක්ත කරන ගනුදෙනුව වසර දෙකකට පෙර කරේ නැත්තේ? ඇයි කෝටිපතියන්ට රුපියල් බිලියන 600ක බදු සහන ලබා දීලා රාජ්‍ය ආදායම 2%-4% දක්වා අඩු කරගත්තේ ඇයි? ඇයි ඒ අපරාධ කරේ? ඒ කරපු අපරාධ නිසා තමයි අද ගෑස් පෝලිම, තෙල් පෝලිම, කිරිපිටි පෝලිම, භූමිතෙල් පෝලිම, ඩීසල් පෝලිම, හාල් පෝලිම, අද බෙහෙත් ටික නැහැ, අද උපකරණ නැහැ. අද ආණ්ඩුව කරන්නේ ලෝකෙ වටේ හිඟමනේ යන බෙහෙත් ටික ගෙන්න. අද විපක්ෂය කරන්නේ හුස්ම වැඩසටහනෙන් රෝහල් මට්ටමේ ගිහිල්ලා රෝහල් උපකරණ ටික අපි ලබා දෙනවා. මේගොල්ලෝ කරන්න ඕනදී අපි බලයක් නැ නැතුව කරනවා. ඒකයි අපි කරන්නේ. ගරු කතානායකතුමනි, දැන් මෙතනදී කිව්වා දැන් විසඳුම අවශ්‍යයි කියලා. ඔව් විසඳුම අවශ්‍යයි. අපි මේ උත්තරීතර සභාවේ පියවර 9ක් ගැන කතා කරා. අදට පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා? අදට පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ලීගල් ඇඩ්වයිසර්ස්ලා? අදට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවද ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් හෝල්ඩර්ස්ලා එක්ක තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න, ණය නිවාඩුවක් ලබා ගන්න, ණය හෙයා කට් එකක් ගන්න. හෙයා කට් එකක් කියන්නේ මේ කොණ්ඩේ කැපීම නෙවෙයි ආ, අර කපුටු කක්කක් වගේ නෙවෙයි. ණය හෙයා කට් කියන්නේ අපිට පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ණය ප්‍රමාණාත්මකව ණයයි පොලියයි අඩු කරගන්න. ඒව ආරම්භ කරලා තියෙනවද අපේ 9 පොයින්ට් ප්ලෑන් එකේ? මේ ඔක්කොම ඉදිරිපත් කරා. අදටත් මේ අය පත් කරගෙන නැහැ. ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා පත් කරගෙන නැහැ. අද මිනිස්සු නැත්තනම නැති වෙලා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අනාථ වෙලා අද මේ රටේ ධීවරයා කම්කරුවා ගොවියා ලැජ්ජ නැතුව ගොවියට ආත්මාභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන ආකාරයට හිටපු ජීවිතේ නැති කරා, කෝර ටික නැති කරා, රසායන ද්‍රව්‍ය ටික නැති කරා, වල්නාසන රුමිනාසන නැති කරා. එකක් මම කියන්න කැමති, මේ තම තමන්ට ඕන විදිහට විශ්ව ඉවත් කරලා 19 එන එකට ඒකෙන් අපි සෑහීමකට පත් වෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම හොසි කරන්න ඕන. නිකන් සිල්ලර විසඳුම් ගේන්න එපා, බොරු බටර් මාජරින් ගේන්න එපා, අපිව නිකන් අන්නවන්න එන්න එපා. මේ ඇඳවිල්ල නතර කරන්න, ඇත්ත කතා කරන්න, රටට ඇත්ත කියන්න. මං අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමා නැගිටලා ප්‍රකාශයක් කරා. අපිට කරුණා කරලා කියන්න, කවදද ගෑස් පොලිම ඉවර වෙන්නේ? කවදද තෙල් පොලිම ඉවර වෙන්නේ? කවදද ඩීසල් ටික ලැබෙන්නේ? කවදද පෙට්‍රල් ටික ලැබෙන්නේ? කවදද භූමි තෙල් ටික ලැබෙන්නේ? කවදද මේ රටේ අම්මලව කිරිපිටි පොලිමෙන් ඉවත් කරලා ඒ අම්මලට කිරිපිටි ටික ලබා දෙන්න කටයුතු කරන්නේ? ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, කෝල් ලැබිලා තියෙනවා. කෝල් නැව් මොකද්ද? බලශක්ති උත්පාදනයේ මොකද්ද දෙන විසඳුම? ඇයි ඒ නැව්වල තිබෙන ඒ ගල්ලඟුරු ටික ඇයි නිදහස් කරගන්න බැරි? මොකද්ද හේතුව? දැන් ඔබතුමන්ලා කියනවා සංචිතවල තිබුණලු ඩොලර් බිලියන 1.7ක්. මේ වැඩි කාලයක් නෙමෙයි, මාස කිහිපයකට පෙර. කොහාටද ඒ ඩොලර් බිලියන 1.7 ගියේ? අංක ගණිත ජිල් මාට් එකක් කරා නේද? අර යුවාන් ලැබුණු ටික බොරුවට ඩොලර් ලැබුණයි කියලා රට ඇඳෙව්ව නේද? රට රැවට්ටුව නේද? මං අහන්න කැමති ගරු කතානායකතුමනි, මේවද දෙන විසඳුම්? කරුණා කරලා නැගිටලා කියන්න, දින වකවානු සහිතව කවදද මේ රටේ මිනිස්සු මරණ මංචකයට මේ ආණ්ඩුව ගෙනියන වැඩසටහන නතර කරන්නේ? පැහැදිලිව කියන්න. නිකම් මෙතන්ට ඇවිල්ලා කියන්න එපා හෙට අනිද්ද වෙනකොට පෝලිං අඩු වෙනවයි කියලා. දැන් පෝලිම වැඩි, දැන් මිනිස්සු බහපාරේ, මිනිසුන්ගේ කන්න නැහැ, මිනිසුන්ගේ ජීවත් වෙන්නේ නැහැ. නමුත් මේ රටේ පාලකයෝ රාජපක්ෂ ආණ්ඩුව මේ රට වනසනවා. ඒ නිසා මතක තියාගන්න, ජන අරගලයේ හන අද මේ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන ගමන අපි ක්‍රියාත්මක කරනවා. අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරයා ඉවත් වෙන්නට ඕන, මේ ආණ්ඩුව ඉවත් වෙන්නට ඕන. අපි සුබ පතනවා. සත්‍ය තේරුම්ගෙන යථාර්ථය අවබෝධ කරගෙන අද විපක්ෂයත් සමග ප්‍රගතිශීලී කණ්ඩායමක් අත්වැල් වෙන ගත්තා. අපි ඉන්න පාර්ශ්වයේ වාඩි වුණා. නමුත් අපි කියන්නේ නැහැ, අපි තාම අවබෝධතාවයන් වලට ඇවිල්ලා නැහැ. නමුත් අපි සූදානම් ඒ සියලු දෙනත් සමග ප්‍රගතිශීලීව සාකච්ඡා කරලා ජන අරගලේ මහ පාරේ ඒ දුක් විඳින ජනතාවට විසඳුම් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අවසාන වශයෙන් ගරු අගමැතිතුමනි, මම නැවතත් වරක් කියනවා, කවදද ඩීසල් පොලිම ඉවර වෙන්නේ? කවදද පෙට්‍රල් පොලිම ඉවර වෙන්නේ? කවදද කිරිපිටි පොලිම ඉවර වෙන්නේ? කවදද භූමි තෙල් පොලිම ඉවර වෙන්නේ? කවදද ගෑස් පොලිම ඉවර වෙන්නේ? කවදද කර්මාන්ත ශාලා වැහෙන
මේ ප්‍රශ්න වලට ගරු අග්‍රාමාත්‍යතුමනි අපිට උත්තර දෙන්න. මේකට උත්තර දෙන්න. ජන අරගලේ ඒ වීරෝදාර තරුණින් අපේ ජී પરම්පරාව මේ රටේ සිවිල් ප්‍රජාව බලාගෙන ඉන්නවා. ඔබතුමා කරුණාකරලා මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙනකන් මම ගරු කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ගරු අග්‍රාමාත්‍යතුමාට උපදෙස් දෙන්න මේ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නයි කියලා. ස්තුතියි.
ගරු නිවේදනයයි අපි නිවේදන ටික අවසන් කරමු. අධිකරණයට අපහාස කිරීමේ පනත් කෙටුම් පද සලකා බැලීම පිසි 113 දෙක ස්ථාවර නියෝගයේ යටතේ නියෝගයේ ප්‍රකාරව ව්‍යවස්ථාදායක සභාවට අවස්ථා ස්ථාවර කරන මතුඵල වෙන මන්ත්‍රීවරයන් අතිරේක සමාජික ශාන් මාෂින් නම් කරන ලද බව දන්නු කැමැත්තෙමි. ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා, විදුර වික්‍රමනායක මැතිතුමා, ශේහාන් සේමසිංහ මැතිතුමා, ඉමිතියස් බාකිර් මාකර් මැතිතුමා, ඩිලාන් පෙරර මැතිතුමා, තලතා අතුකෝරළ මහත්මිය, ගරු මුජිබර් රහුමන් මැතිතුමා, උදේන කිරිඳුගොඩ මැතිතුමා, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සඳහා 22/20/22 අප්‍රේල් 18 දින සිට බලපෑත් වෙන පයි සභානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතාද, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාද පත්වනු ලැබ ඇති බව දන්වන කැමැත්තෙමි. ඊළඟට කාර්යක සභා වාර්තා පිළිගැන්වීම වසන්තයාප්පා බණ්ඩාර මැතිතුමා කරුණාකරලා ඔබතුමා මට අවසර දෙන්න මේක ඉවර කරන්න, ඊට පස්සේ කතා කරන්න.
අර කතානායකතුමනි, ශ්‍රී සාක්‍ය සිංහාරාම විහාරස්ථ කාර්ය සාධන සංවිධානයේ පනත් කෙටුම් පද පිළිබඳව ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවේ වාර්තාව සහ ඒ කාර්ය සාධන සටහන් මම ඉදිරිපත් කරමි.
සත්‍යාප බණ්ඩාර මැතිතුමා.
අරගරු කතානායකතුමනි, ශ්‍රී සාක්‍ය සිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානයේ පනත් කෙටුම් පද පිළිබඳව ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවේ වාර්තාව සහ ඒ කාර්ය සාධන සටහන් මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැන්වීම ඩලු සලහතර මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න ඉදිරිපත් කරනද මට අවස්ථාව දු
මේක ඉවරනා. සර් සලහ පෙර
මයික් එක නඩල
සර්. ගල සලහ පෙර මැතිතුමාට මයික් එක දෙන්න.
ගරු කතානායකතුමනි, ඌර්බොක්ක පහල කිරි පිටිය උඩහා අංගහවත් යන ලිපිණේ පදිංචි WW ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
විමල් වීරවංශ මැතිතුමා,
ගරු කතානායකතුමනි, මම රීති ප්‍රශ්නය මතු කරපු කාරණේ මුලින් කියලා ඊට පස්සේ පෙස්සම ඉදිරිපත් කරන්නම්.
ඔබතුමා
කතානායක,
ඔබතුමා
ගරු කතානායකතුමනි
ඔබතුමාගේ කතාවට අවස්ථාව දෙන්නම්. නිසද්ද වෙන්න මන්තුමාලා,
නිසද්ද
වෙන්න මන්තිතුමා, ඔබතුමායි කතාවට අවස්ථාව දෙන්නම්. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
අර කතානායකතුමනි,
ඔව්
අපි පාර්ලිමේන්තුවේ 40කට වැඩි ස්වාධීන කණ්ඩායමක් හැටියට කටයුතු කරන කණ්ඩායමක්. ආණ්ඩු පක්ෂයේ අගතිගාමී ගමනට අපි එකඟ වෙලත් නැහැ. ඒ වගේම විරුද්ධ පක්ෂයේ තියෙන මේ රටේ මේ තියෙන දරාරුම් තත්ත්වය නොතකා කටයුතු කරන ඊනියා ක්‍රියාදාමයක් එක්ක අපේ සම්බන්ධයකුත් නැහැ. ඒ නිසා ඒ බව කරුණාකරලා මේ දෙගොල්ලොම තේරුම් ගන්න එක හොඳයි. මේ දෙකේම තකතිරුකමට එරෙහිව යන
නැතිවතර
තමයි අපේ ගමන තියෙන්නේ.
ඒක
මම අවධාරණය කරනවා. ඒ නිසා කවුරුත් කාගේවත් සාක්කුවට ඔඩක්කුවට අපිව දාගන්න කලබල වෙන්න එපා කියලා බොහෝ ගුණාවෙන් ඉල්ලනවා. කතානායකතුමනි, බොරැල්ල එලියට් පෙදෙස අංක B3 ඇලිරක් 12 දරන ස්ථානයේ පදිංචි ATN ගල්ලහැර මහත්මියගෙන් ලැබුණු ප්‍රශ්න පිළිගන්වනවා. මේ විරුද්ධ පක්ෂයේ ඉන්න
මන්දිරතුමනි, අශෝක අබේසිංහ මැතිතුමා,
ගරු කතානායකතුමනි, වැල්ලව හඳමාගම යන ලිපිණේ පදිංචි W වීරසිංහ මහතාගෙන් ලැබුණු ප්‍රශ්න පිළිගන්වමි.
සම්පත් අතුකෝරළ මැතිතුමා.
ගරු කතානායකතුමනි, තලගස්සල හොරංගල්ල Siri පැරකුම් නිවසේ ලිපිණේ පදිංචි SM මිතානාච්චි මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කරා.
ගරු කතානායකතුමනි, මම ඉස්සෙල්ලාම කතා කරන්නේත් මම අවස්ථාව දුන්නා. අපි ඉස්සෙල්ලා Samsung වෙමුද ටිකක්? දෙපැත්තම Samsung වෙන්න. අද රට අපි දිහා බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අද දේශපාලන වශයෙන් එක වැදගත් දිනයක්. ආණ්ඩුවේ කොටසක් ඇවිල්ලා විපක්ෂේ වාඩි වෙලා තියෙන්නේ. ඒගොල්ලේ අදහස් අපේ අදහස හා සමාන නොවෙන්න පුළුවන්. මගේ අදහස් මන් දන්න කවුද වෙන පිළිගන්නේ කියලා. කොහොම හරි එතන ඉඳගෙන මේ අය පැමිණියා නම් මේ අය පැමිණියා නම් මේ අයට එක්ක අපිට වැඩ කරන්න සිදු වෙනවා. දෙවනුව කතානායකතුමනි, අපි මෙතන වැඩ කරන්න රට අපි දිහා බලාගෙන ඉන්නවා. ගිය සතියේ වාගේ අපි ආපහු කරොත් මේ මෙතෙන්ටයි එන්නේ කණ්ඩායම. වෙන කොහාටවත් නෙමෙයි. අපිට හැමදාම මේක විජබා කොල්ලේ රජමාලිගාව වගේ ආරක්ෂා කරන්න බෑ. අපිට ආරක්ෂා කරන්න පුළුවන් අපේ ක්‍රියාවෙන් පමණයි. අගමැතිතුමාට මම කියන්න කැමතියි, මේ රටේ තත්ත්වයේ අනුව විපක්ෂය ඒ අයගේ වගකීම අත්හරින්නේ නැහැ. මේ ගෙනියන්නේ මං කනගාටු වෙන්නේ. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කළා. අද ඇමතිවරු 4 දෙනෙක් මෙතන නැහැ. ඉතින් පළවෙනි දවසේ 4 දෙනෙක් එන්නේ නැත්නම් ඊට පස්සේ කී දෙනෙක් එනවද? එක ඇමතිවරෙක් වොෂින්ටන් නුවර ඉන්නවා. අපි ඒක පිළිගන්නවා. මම කියන්නේ මේ අපි පාර්ලිමේන්තුවට ගරු කරනවා නම් අපි පාර්ලිමේන්තුවට ගරු කරනවා නම් කරුණාකරලා විපක්ෂයට තැනක් තියෙනවා නම් ඇමතිවරු මෙතෙන්ට පැමිණිලා ඇමතිවරු ඇවිල්ලා ඒකට පිළිතුරු දෙන්න කියලා මම කියන්න කැමතියි. මේ කවුද එයා? ඒ වගේම කතානායකතුමනි, අද අපි මුහුණ දෙන්නේ හුඟක් අමාරු කාලයකට. මම එකක් කියන්න කැමතියි, යන්න මේක තවත් අමාරු වෙනවා. The worst is yet to come. කවුරු ආවත් මෙතුමා වාර්තා ගෙනවත් IMF එකෙන් එතෙන්ට යන්න තියෙන්නේ. එතකොට මේ සභාව හැටියට අපි කොහොමද ක්‍රියා කරන්න කියලා අපි තීන්දුව කරන්න ඕනේ. අපි දන්නවා අපි මේවා කිව්ව ආණ්ඩුවට. ආණ්ඩුව එකක්වත් කරේ නැහැ. ඒ දැන් තියෙන තත්ත්වයට අපි මුහුණ දෙන්න ඕනේ. මම මංගුවක් කැමති වෙනවා. 19 වෙනි සංශෝධන ඉදිරිපත් කරපු අගමැතිවරයා හැටියට ආපහු මේක රටට ගෙනියන්න. මම එකම ඉල්ලීමයි තියෙන්නේ, කරුණාකරලා 20 වෙනි සංශෝධනය පුළුවන් තරම් විගහට රෙස්පෙක්ට් එකට යවන්න. එතකොට අපි මේක 19 අපි මෙතෙන්ට ක්‍රියා කරමු. ඒව කරන්න උවමනයි. මොකද ජනාධිපතිතුමාට ජනවරම ලැබුණේ 19 යටතේ. 20 යටතේ ක්‍රියා කරන්න ජනවරමක් නැහැ. අයිතියක් නැහැ. දැන් අපි ඒක මෙතෙන්ට ගෙනියමු. මොකද එකක් කියන්න කැමතියි, මේ පෝලිම් මොකක්වත් ඉවර වෙන්න යන්නේ නැහැ. අපි කොහොමද සහන දෙන්න කියලා මේ අයවැය සංශෝධනය කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ඒක අපි මුදල් පාලනය ගැන කියනවා. මම එකක් කියන්න කැමතියි, එදා මේ මුදල් ආර්ථිකය කළමනාකාරිය එදා අපේ රාජ්‍ය ව්‍යවසාය කොමිටියේ සභාපති චරිතේරත් මන්තුමක ඔක්කොම පාලනය කරා කියලා. ඔබතුමා ඔක්කොම පාලනය කරා නම් කොහොමද ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් තව ගුවන් යානා 25ක් ගියන්නේ? අපිට එතුමා කිව්වා මේක පාඩු ලබන ආයතනයක් කියලා. එතුමා කිව්වා මේක විකුණන්න ඕන කියලා. මෙයා කියනවා අපි පාඩු ලබන්නේ අපේ මුදල් වලින්. එහෙනම් ඉතින් ඉස්සෙල්ලා ගෙවන්න කියන්නකෝ මේ ලංකා බැංකුවේ තියෙන ණයට. ඉතින් ඒක අපි නවත්තන්න ඕනේ. නවත්තලා ක්‍රියා කරන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම මූල්‍ය පාලනේ අපි අතට ගන්න ඕනේ. මම ඒ සඳහා කෙටුම් පතක් ඉදිරිපත් කරන ඒකේ ප්‍රධාන කරුණු ගැන මම කියන්න කැමතියි. අපිට තියෙනවා මේ කොමිටි වලට බලතල වැඩි කරන්න. ඒ වගේම අපේ යුතුයකමක් තියෙනවා මේ තියෙන ඔක්කොම ප්‍රාග්ධන වියදම් දැනට නවත්තන්න. විශේෂයෙන්ම අලුත් ව්‍යාකෘති ගැන මේ සභාවට තීන්දුව කරන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම් අනික් දේපල රජයේ දේපල විකුණන එක මාරුකම් දැන් නවත්තලා ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න. පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැතුව මේක කරන්න එපා. අගමැතිතුමාගේ විශේෂයෙන් ඉල්ලනවා අගෝස්තු මාසේ වෙනකන් මේ රටේ ආහාර බෙහෙත් පෝර හා ඉන්ධන තත්ත්වය මොකක්ද කියලා මේ සුමානෙම මේක ඉදිරිපත් කරන්න. ඒ එක්කම අලුතෙන් කොමිටි කීපයක් පත් කරන්න. රටේ ආදායම් වැඩි කරන වේද ඇන් මීන් කොමිටියක්, ක්‍රමහා විධි කොමිටියක්, මේ රටේ බැංකු මූල්‍ය සමාගම් කඩාවැටෙන්න පුළුවන් ඒ සඳහා බැංක් ඇන් ෆිනෑන්ෂල් සර්විස් කොමිටියක්, ඒ වගේම ආර්ථික ස්ථාවරය කිරීම ගැන ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන වාර්තා කරන්න කොමිටියක් පත් කරන්න. මම එකක් ආපහු ඉල්ලනවා, මේ අධීක්ෂණ කොමිටි 20 ආපහු පත් කරන්න. ඒ වගේම මහා බැංකුවට පාර්ලිමේන්තු අනුමැතිය නැතුව මුදල් මුද්‍රණය කරන එක තහනම් කරන්න. පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ආරම්භ කරන්න. අපිට තේරුම් කාරක සභා දෙකක් ඕන. ඔබතුම එකක් කතා කරා. කවුද මේකට වග කියන්න ඕනේ? කවුද රුපියල පහ කරේ? කවුද මේ බංකොලොත් භාවයට ගෙනිච්චේ? දෙවන එක තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ තවත් මේවා අපිට කරන්න පුළුවන් යෝජනාවල ඇටියට. ඒත් මම කියන්නේ නීතියක් ගේන්න. ඒ නීති දිහා බලන්න පාර්ලිමේන්තුවේ බලතල වැඩි කරන්න වෙනම තේරුම් කාරක සභාවක් දාලා ඒකට මං හිතන්නේ නිව්සීලන්තයේ, කැනඩාවේ, දකුණු අප්‍රිකාවේ, තුර්කියේ නීතිත් විශේෂයෙන්ම එක්සත් රාජධානී ක්‍රමවේද සියල්ලම මෙතෙන්ට ගෙනල්ලා අපි ක්‍රියා කරන්න ඕනේ. අපි මතක තියාගන්න මෙතන අපි දිහා බලාගෙන ඉන්නවා මුළු රටම. අපි මේ කොමිටි ක්‍රමය ගෙනාවොත් මේ මන්ත්‍රවරු සීල දෙනාම එකට එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි, කොමිටි වලට විශේෂඥවට විතරක් නෙමෙයි, අපිට පුළුවන් මෙතන ඉන්න මේ තරුණ නායකයෙක්ගේ නියෝජිතයන්ට ඇවිල්ලා මේ කොමිටියේ සහභාගී වෙන්න කියලා. අපි ඒගොල්ලෝ මෙතෙන්ට එකතු කර ගන්න ඕනේ. අපේ වැරද්දන් නිසා ඒගොල්ලෝ එතන කෑ ගහන්නේ. අපේ අඩුපාඩු නිසා ඒ කෑ ගහන්නේ ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි, දැන් 225ටම අරගත්. එහෙනම් මෙතෙන්ට එන්න කියන්නද? ඒ ක්‍රමවේදය කොමක්ද කියලා අපි තීරණය කරමු. මොකද මේ තරුණ තරුණියන්ට ගෝල් ෆේස් පිට්ටනිය වෙන එකක් අපේ එක යුතුකමක් තියෙනවා. මේ තරුණ තරුණිය අතීතයේ වාගේ අවියවද අතට ගත්තේ නැහැ. කැරලි ගැහුවේ නැහැ. සාමකාමීව කියන්නේ අපිට විවස්ථාවෙන් ඕන කියලා විසඳුමක්. මේ පාර්ලිමේන්තුවට කියන්නේ විවස්ථාවේ යුතුකම, මේ විවස්ථාවෙන් ඉෂ්ට කරන්න කියලා. මේ සභාවේ අපි සියලු දෙනාම ඒ තරුණ තරුණියන්ගේ හඬට අපි අගය කරන්න ඕන කියලා මම මේ අවස්ථාවේදී මෙතන කියන්නේ. ඒක ඒගොල්ලේ අනාගතය. අපේ අනාගතය ඉවරයිද? එහෙනම් ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා මෙතෙන්ට එන්න, ඒ අදහස අරගන්න. මම ආණ්ඩුවට කියන්නේ මේ ප්‍රශ්නේ අපිට විතරක් කතා කරලා විසඳන්න බෑ. කරුණාකරලා ඒ තරුණ තරුණියන්ගේ කටහඬට, රටේ පීඩණයෙන් යටත් වෙලා තියෙන ජනතාවේ කටහඬට ඇහුම්කම් දීලා දේශපාලන විසඳුමක් ලබා ගන්න කියලා මම ඔය සියලු දෙනාටම
කියනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් ඒ වගේම වර්තමාන යුගයේ පාර්ලිමේන්තු විදියටත් අද ඉතාමත් වැදගත් දවසක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වගේම පක්ෂ 11 එකමුතුවත්, ඒ වගේම පොදුජන පෙරමුණේ පොහොට්ටුව පක්ෂයේ සිටි මන්ත්‍රීවරු ගණනාවකුත් අද අපි 40ක් විපක්ෂය ඇවිල්ලා වාඩි වුණා. ඒ විපක්ෂය ඇවිල්ලා වාඩි වුණේ විශේෂයෙන්ම අද රටේ පවතින ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය, ඒ පැන නැගිච්ච දේශපාලන අර්බුදය කියන මේ කරුණු ගණනාවක් නිසා. අද රටේ ජනතාව විශාල පිරිසක් බඩගින්න ඉන්නවා. පෝලිං ගැන කියන්න උවමනාවක් නැහැ. මේ තිබෙන ප්‍රශ්නවලට විසඳුමක් විදිහට ආණ්ඩුව විසින් අලුත් ඇමති මණ්ඩලයක් පත්කිරීමෙන් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සඳහන් කළා වගේම මේ තියෙන ප්‍රශ්නවලට ප්‍රධාන වශයෙන්ම අපි සියලු දෙනා එකතු වෙලා විසඳුමක් සෙවිය යුතු වෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ හඬ බවට පත් වෙලා තිබෙන්නේ අද ආණ්ඩුවේ සියලු දෙනාම ඉවත් විය යුතුයි, අලුත් ආණ්ඩුවක් හැදිය යුතුයි කියන එක. ඒ තුළ මේ ප්‍රශ්නවලට විසඳුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ප්‍රකාශ කරන්නේ අපි මේ 40 ඇවිල්ලා වාඩි වුණේ විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමක් විදිහට නෙවෙයි. අපි විපක්ෂයේ තුලත් ස්වාධීන කණ්ඩායමක් විදිහටයි අපි කටයුතු කරන්නේ කියන එක පැහැදිලි කරන්නට ඕනේ. ඒ නිසා දවසින් දවස රටේ ඇතිවෙන අර්බුදය, ජනතාවගේ ආවේගශීලී භාවය, ජනතාව කෝපයට පත් වෙලා තිබෙන තත්වය දැන් මේ වෙන විට ප්‍රධාන මාර්ග ගණනාවක් හරස් කළයි කියලා අපි දැන් මේ සෝෂල් මීඩියා වලින් අපි දැනගත්තා. එයින් පෙනී යනවා අලුත් කැබිනට් එකක් පත් කළා කියලා මේ විරෝධතා ව්‍යාපාරය අවසන් වෙන්නේ නැහැ කියලා. ඒ විරෝධතා ව්‍යාපාරයේ ඉන්න තරුණයින් ප්‍රමුඛ අනිකුත් සියලු දෙනාට අපි සුබපතනවා අපි ආශිර්වාද කරනවා ඒ වගේම ඔවුන්ගේ ගෙන යන සටන ඉතාම සාධාරණයි කියලායි අපි දකින්නේ ඒ නිසා මෙවැනි අවස්ථාවක රටේ ගොවීන්ගේ ප්‍රශ්නේ ගත්තාම ගොවීන්ට වතුර ලැබිලා තියෙනවා සෑම ප්‍රදේශයකම නමුත් ගොවීන් ගොවිතැන් කරන්නේ නැතුව ඉන්නවා හෝර කෘමිනාශක වල්නාශක නැති නිසා දැන් පෝලිං වල පසුගිය දිනවල විට පස් දෙනෙක් මිය ගියා මහපාරේ මිනිස්සු මැරිලා වැටෙනවා ඒ තත්ත්වයේ තිබෙනවා ඒ වගේම ආහාර හිගේ නිසා ගෙවල් වල මැරෙන තත්ත්වයට දුකී ජනතාව පත් වෙලා තිබෙනවා මේ තත්ත්වයන්ට වහවා විසඳුම් සෙවීමට තිබෙන එකම ආයතනය තමයි පාර්ලිමේන්තුව ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුල මේ තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා අපි සුදුසු වැඩපිළිවෙලකට යා යුතුයි කියන වගේම මේ අවුරුදු දෙකකට වැඩි කාලයක් ආණ්ඩුව විසින් කරන ලද සියලු කටයුතු අසාර්ථක වෙලා තිබෙනවා. ඒ අසාර්ථක වීම තුළ ජනතාව කියන්නේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයත් එයයි. ඒ නිසා මේ කටයුතු සමග අපි විශේෂයෙන්ම රටේ ජනතාව වෙනුවෙන් ඉදිරි දිනවලත් පෙනී සිටමින් අපට රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරමින් අපි ඒ සඳහා සහයෝගිතාවයක් ඇති කරගත යුතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම කියනවා ගරු කථානායකතුමනි 20 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි කියන එක. ඒ වගේම මගේ ආණ්ඩුව විසින් ගෙන ලද 19 වෙනි සංශෝධනය සංශෝධන සහිතව 19 සම්මත කළ යුතුයි කියලා. ඒ පහුගිය කාලේ විශේෂයෙන්ම 19 අපි ගෙනාපු වෙලාවෙත් ඊට පසුවත් අපි දන්නවා බොහෝ වෙලාවට අපිට යහපාලන ආණ්ඩුවට නිකන් අපිව සමච්චල් කළා. ඒ තුල අපි ඇති කරගත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම ඒ වගේම මූලික අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාව තුළින් රට ඉතාමත් අපක්ෂපාතී ස්වාධීන රාජ්‍ය සේවයක් සහ රටේ පරිපාලනයේ මුල්්‍ය පාලනය සකස් කර ගැනීම. නමුත් ඒවා අහෝසි කරනු ලැබුවා. ප්‍රධාන වශයෙන්ම මේ රටේ ඔබතුමා දන්නවා විගණකාධිපතිතුමා පහුගිය දිනවල ප්‍රකාශයක් කළා මාධ්‍යවලට අපි සකස් කරපු ප්‍රධාන වශයෙන්ම කොමිෂන් සභා අතරේ විගණන කොමිෂම අහෝසි කිරීම රාජ්‍ය සේවයේ වගේම අනික් අංශවල වංචා දූෂණ නැති කරන්න එයින් බැරි වෙලා තිබෙනවා කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම වංචාව දූෂණය හොරකම නාස්තිය මේවා සම්පූර්ණයෙන්ම ඇති නොවන පාලනයක් මේ රටේ අවශ්‍යයි. ඒ වගේම මේ රටේ ජනතාවගේ දුක්සුසුම් වලට අපි සියලු දෙනාම එකතු විය යුතුයි. අපිට දවසකට ටෙලිෆෝන් කෝල්ස් ගණනාවක් වෙනවා ආහාර ඉල්ලලා කෑම ඉල්ලලා අපි කන්න නැතුව ඉන්නේ අපිට වතුර ටිකක්වත් නැහැ කියලා. මේ තිබෙන තත්ත්වයන්ට ආණ්ඩුව වහවහ ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා ජනතාවගේ විරෝධය මේ පෝලිං තත්ත්වය ඒ වගේම බඩගින්න දුගීභාවය ලෙඩ රෝග ඖෂධ නැතිවීම නිසා ඇති වෙලා තිබෙන බරපතල තත්ත්වය අපි වහවහ විසඳිය යුතු වෙනවා. එහෙම නැත්නම් මේ රටේ එක දිගට මරණ සිය ගණන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තුල මූලික වශයෙන්ම ඒ ලෙඩ රෝග තත්ත්වයන් කියන විට මේ වන විටත් අහිංසක රෝගීන් මිය ගිහින් තිබෙනවා ඒ අවශ්‍ය බෙහෙත් නැතිකම නිසා. ඒ නිසා වහාම ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙල රජය කළ යුතුයි. ආහාර හිගයෙන් පෙළෙන දුගී ජනතාව ඒ අයට ආහාර ලබා දිය යුතුයි. ඉහළ ගොස් තිබෙන බඩු මිල ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය දුගී ජනතාවට පමණක් නෙවෙයි මධ්‍යම පන්තික ජනතාවටත් ඒ තත්ත්වය උහුලන්න පුළුවන්කමක් නැහැ. අද මුළු ලෝකයේම බලාගෙන ඉන්නවා ලංකාවේ සිදුවෙන්නේ කුමක්ද කියන එක. විශේෂයෙන්ම රාජ්‍ය පාලනය තුල තිබෙන බරපතල නොසුදුසුකම් ඒ වගේම දුර්වලතාවයන් ඒ තත්ත්වය තුල මේ තත්ත්වේ රටට ඇති වුණා. පොහොර පිළිබඳ ප්‍රශ්නය ආණ්ඩුව විසින්ම ඇති කරගත්ත දෙයක්. එයින් තමයි මේ රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා ජනතාව පාරට බැස්සේ. ඒ වගේම විදුලිය නොමැතිවීම, ගෑස් නොමැතිවීම, බෙහෙත් නොමැතිවීම මේ කියන කරුණු කාරණා ගත් විට ජනතාව සිටින දැඩි කෝපය අපි පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. බොහෝ වෙලාවට මේ සභාව තුළ හැසිරෙන්නේ ආණ්ඩු පක්ෂය එවැනි ප්‍රශ්නයක් රටේ නැති ආකාරයට. මේක ඇතුළට ආපුහම සංඛ්‍යාත්මකව පොහොට්ටුවේ නැත්නම් පොදු ජන පෙරමුණේ සංඛ්‍යාව ඉහළ නිසා එතුමන්ලා හිතනවා මේ වගේ තමා රටේ අනිත් ප්‍රදේශත් කියලා. ඒක නිසා පාර්ලිමේන්තුව තුළ අපි විශේෂයෙන්ම මේ තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන පාර්ලිමේන්තුව ඉතාමත්ම නිහතමානීව විනයගරුකව කටයුතු කරමින් සෑම කෙනෙක්ම මේ පාර්ලිමේන්තුව තුළින් මේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට එක පැත්තකින් කටයුතු කළ යුතු වගේම ජනතාවගේ ඉල්ලීම මේ තිබෙන ආණ්ඩුව සියලු දෙනා ඉවත්ව යා යුතුයි, නව ආණ්ඩුවක් පිහිටුව යුතුයි කියන එක. ඒ නිසා ඒ සටන් පාඨයටත් විරෝධතාකරුවන්ටත් අපේ ආශිර්වාදය උදකරමින් මම පවතිනවා. ස්තුතියි.
කතානායකතුමනි, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළා අර ශ්‍රී ලංකන් ආයතනය සම්බන්ධව කෝප් කමිටුව සහ මගේ නම සම්බන්ධ කරලා ඒකට යම් අදහසක් ඉදිරිපත් කළ යුතුයි. එතුමා ප්‍රකාශ කළ ආකාරයෙන්ම අපි කෝප් කමිටුව විදිහට ශ්‍රී ලංකන් ආයතනය කැඳවලා ඒ අයගේ වැය තත්ත්වය පිළිබඳව බරපතල සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ මේ ගරු සභාවටත් අපි දැනුම් දීලා තියෙනවා. නමුත් දැන් මේ දිනවල ආරංචියක් තියෙනවා නැවත ෆ්ලයිට්ස් 21 ගැනීම සඳහා AI ඉදිරිපත් වෙනවායි කියලා. මේ පිළිබඳව විගණකාධිපතිතුමත් මමත් අද උදෑසන කතා කරා. ඒ අනුව අද හෙට අපි කෝප් කමිටුවට කැඳවන්න තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකන් ආයතනය මේ සම්බන්ධව විස්තර ලබා ගැනීමට. ඊට පසුව මේ ගරු සභාවට ඒ පිළිබඳව වාර්තාවක් සබා දෙන බව මම ප්‍රකාශ කරනවා.
හරින් ෆර්නැන්ඩෝ මහත්මයා, හරින් ෆර්නැන්ඩෝ මහත්මයා, හරින් ෆර්නැන්ඩෝ මහත්මයා.
ගරු කතානායකතුමනි, කතානායකතුමනි, පුංචි අවධානයක් යොමු කරන්නට කැමති මේ මොහොතේදී සභාවට මහිතර සරත් වීරසේකර ඇමතිවරයාත් මෙතන ඉන්න නිසා මේ මොහොතේ ලංකාවේ ඉන්න ප්‍රධාන මාධ්‍යවේදියෙක් දාලා තියෙනවා රංග ශ්‍රීරාල් කියන කෙනා වාහනයක පින්තූරයක් සමග This is the Toyota Land Cruiser V8 that was used by Saran Hashim of NTJ who led the Easter Sunday bombings. Reports that Rear Admiral Sarath is using this. Can the court produce be used by a production be used by a politician කියලා. ඒ ගරු කතානායකතුමනි, මම එතුමා ඉන්න නිසා නෑ, ඔබතුමාටත් මේක හොඳ නෑ. ඒ නිසා මේකට ඔබතුමා මොකද ඒ වගේම පාර්ලිමේන්තුවත් අපි අනිද්දාට අවුරුදු 3ක් ගත වෙන වෙලාවේ සහරාන්ගේ වාහනේ ඔබතුමා පාවිච්චි කරා කියන එකට උත්තරයක් දෙන්න කියලා මම ඉල්ලීමක්
කරනවා. ඔබතුමා උත්තර දෙනවද?
ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි ප්‍රශ්නේ ඇහුවට. අදෝදේ ඕකමට ආරංචියව මම ලේකම්තුමාගෙන් ඇහුවා, මේ මහජනාක්ෂ අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ඇහුවා. එතුමා කිව්වා මේක රාජසන්තකරු වාහනයක් පොලිසියට දීලා පොලිසිය විසින් මේක විශේෂ කාර්ය බලකායට ඇටෑච් කරලා තියෙනවා. මට ඇටෑච් කළ නැහැ, මම ඒක පාවිච්චි කළත් නැහැ කියලා කියනවා. මේ ඉර කළා. ඔව්, ලේකම්තුමා විසින් ඉර කළා. ඒකද මං කියන්නේ? පාවිච්චි කරන්නේ මේ පාවිච්චි කරන්නේ මේක ඉස්සෙල් එකට ඇටෑච් කරලා තියෙන්නේ. හොඳයි, ප්‍රශ්න අපේක.
හරි, බොහොම ස්තුතියි. ඔව්, මනුෂ්‍ය නායක කර්මන්තුමා ඉක්මනට කියන්න.
ගරු කතානායකතුමනි, මේ පාස්කු මේ වාහනේ පාවිච්චි කරන එක ගැන සහරාන්ගේ කතාවත් අපි මතක් කරන ගමන්ම එහෙම පාවිච්චි කරනවා නම් මොකද්ද මේ? ඒ කියන්නේ සහරාන් හෂීම් පාවිච්චි කරපු වාහනේ ආරක්ෂක පාවිච්චි කරනවා නම් නඩු භාණ්ඩයක් තියෙන ප්‍රශ්නේ. මගේ කාරණාව මේකයි. දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ ජොනි කෝ අද නෑනේ, ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමා කෝ ඇමත් නේද? එතකොට මං අහන්නේ දැන් ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමා කිව්වා දෙන ඕන කැබිනට් පත්‍රිකාවක් අපි බලන්නෙත් නෑ, අත් දෙකම උස්සනවා කියලා කිව්වා. දැන් මේ පත්වල ඉන්න ආධුනික අපේ කැබිනට් එකේ අය අත් දෙකම නෙමෙයි කකුල් දෙකත් උස්සයි දෙන ඕන එකකට. මේක අපි පිළිගන්නේ නෑ, මේ කැබිනට් එක අපි පිළිගන්නේ නෑ. ඒකයි අපිට කියන්න ඕනේ.
අනුර කුමාර දිසානායක මැතිතුමා කතා කරන්න.
ගරු කතානායකතුමනි, අගමැතිතුමා යම් කරුණු කීපයක් ඉදිරිපත් කළා, යෝජනාවකුත් ඉදිරිපත් කරා. ඊට කලින් මේ පොලිස් ඇමතිතුමා කොහොමද නඩු භාණ්ඩයක් වෙන වාහනයක් පාවිච්චි කරේ කියන ගැටලුවක් තියෙනවා. මොකද සහරාන්ට නඩුවක් තියෙනවා, ඔහු පාවිච්චි කරපු වාහනේ නඩු භාණ්ඩයක් වෙන්න ඕන. හරි, ඔව්, ආරක්ෂක අමාත්‍යාංශ එක වෙනම දෙයක් බලමු. ගරු කතානායකතුමනි, දැන් මම කියන්නෙන්නේ ගරු අගමැතිතුමා කරපු ප්‍රකාශය ගත්තොත් ගරු අගම මේකෙන් පස්සේ ගන්න මේකෙන් පස්සේ උත්තර දෙන්න මම ඉවරනම් උත්තර දෙන්න ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමා ඉදිරිපත් කරපු උත්තරේ ගත්තාම ඇත්තටම අපි කාටත් රටක් ස්වභාවිකව මේ ව්‍යසනයට ආවනම් අපි කාගෙත් වගකීම තමයි මේට මුහුණ දීලා ගොඩ ගැනීම හැබැයි මේ අර්බුදයේ නිර්මාණය වුණේ ස්වභාවික ව්‍යසනයක් හේතු කොටගෙන නෙවෙයි මේ අර්බුදයේ තමුන්නාන්සලා විසින් නිර්මාණය කළද අර්බුදයක් මේ අර්බුදයේ නිර්මාපකයන් තමුන්නාන්සලා ඉතින් නිර්මාපකයන් වන තමුන්නාන්සලාත් එක්ක මේ අර්බුදයේ විසඳීම සඳහා යෝජනා කිරීම කිසිම පළක් නැහැ ඔබතුමාට මතක ඇති මේ පොහොර ප්‍රශ්නේ මතුවෙනකොට මේ පාර්ලිමේන්තුවේ කොච්චර මේ පොහොර ප්‍රශ්නේ පිළිබඳව කතා කරාද ඒ වෙලාවේ කුසකර්ම අමාත්‍යවරයා කිව්වේ විවිධ සමාගම් වලින් සල්ලි අරන් තමයි මේව කතා කරන්න කිව්වා ගොවි ජනතාව පාරට බැහැලා කය ගැහුවා කොවි ජනතාව පාරට බැහැලා කය ගන්නවට කිව්වා එක එක දේශපාලන ව්‍යාපාර ගොවි ජනතාවගේ අවුස්සලා තමයි මේ වැඩේ කරන්න කිව්වා ඊට පස්සේ පහුගිය මාර්තු මාසේ ජනාධිපතිවරයා දිසාපතිවරු කැඳෙව්වා දිසාපතිවරු කැඳපු වෙලාවේ ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද ඒ දිසාපතිවරුන්ට කිව්වා මේ පොහොර තීන්දුව කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ කියලා දැන් ඊයේ ජනාධිපතිවරයා කියනවා ඒක ඔහුගේ වැරද්දක් කියලා ජනාධිපතිවරයා වැරද්දක් තේරුම් ගන්න ඕන රටට මාරාන්තික විනාශයක් කරලාද ආහාරිකයක් ඇති කරලා කුසිබීම් විනාශයටපත් කරලා ගොවි ජනතාව අසීරුවටපත් කරලා හාල් මිල අධික මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා ඊට පස්සේ කෙනෙක් අපේ වැරද්දක් කියලා ඔබ හිතන්න මේක ගරු කතානායකතුම පාර යනකොට ඩබල් ඉරක් කැපිලා හරි පිඟන් හොදනකොට පිඟනක් බිඳලා හරි නෙමෙයි මේ රටේ සමස්ත කුසි ආර්ථිකය බිඳවට්ටලා ගොවි ජනතාවගේ ජීවිත විනාශ කරලා ගොවි බිම් විශාල ප්‍රමාණයක් පාඩුවට ලක් කරලා පස්සේ මම වැරද්දක් කියන්නේ ඒක මාරාන්තික වැරද්දක් එනිසා එවැනි වැරදි වලට එවැනි වැරදි වලට කටයුතු කළ යුතුන්නේ එවැනි වැරදි තීන්දුවට අනුබල දීපු නායකයා ඉවත් වීමෙන් විතරයි ඒ විතරක් නෙවෙයි කරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි ඔහු විසින් ගනු ලැබුණු ආර්ථික තීන්දුව විශාල ලෙස මහා පරිමාණ ලෙස මේ මුදල් අච්චු ගන්නකොට මේ පාර්ලිමේන්තුවේ කොච්චර කිව්වද මේ මුදල් අච්චු ගැසීම වැරදි මේක දිගින් දිගට මරමුදයක් නිර්මාණය කරනවා උද්දමන ඉස්සරහට යනවා කිව්වා මොකද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා කබ්‍රාල් කිව්වේ මුදල් අච්චු ගැහුවට උද්දමන ඉස්සරහට යන්නේ නැහැ කිව්වා ඒ විතරක් නෙවෙයි කිව්වා නව ආර්ථික න්‍යායක් අනුව තමයි මුදල් අච්චු ගන්න කිව්වා නූතන මූල්‍ය න්‍යාය කිව්වා මුදල් අච්චු ගාලා වෙළඳපොළ දාන්න දාන්න නිෂ්පාදනය වැඩි වෙනවා නිෂ්පාදනය ඉදිරියට ගැනීම සඳහා තමයි ක්‍රම උපාය කිව්වා මොකද්ද උනේ අන්තිමේට අද කියන මොකද්ද මුදල් අච්චු ගැසීම වර්තමාන මහ බැංකු අධිපතිවරයා කියනවා මුදල් අච්චු ගැසීම මේ උද්දමනට හේතුවක් කියලා එහෙනම් මේ බහණ්ඩ මිල ඉහළ යාම මේ රටේ ස්වභාවික ව්‍යසනයක් මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා විශේෂයෙන්ම මහ බැංකුවට දෙන ලද නියෝග හේතුකර තමයි මේ අර්බුදේ නිර්මාණය වුණේ. එනිසා අද මේ බහණ්ඩවල මිල ඉහළ යාම අධික ලෙස උද්දමනයක් නිර්මාණය වීම තමුන්නාසලා විසින් ඇති කරන ලද අර්බුදයක්. ඒ විතරක් නෙවෙයි. අපේ රසයේ මේ ඩොලරය කඩාවැටීම. මේ නිකන් සිදු වෙච්ච දෙයක් නෙවෙයි කරු කතානායකතුමනි. ඔබතුමාට මතක ඇති මේ 203 බලහත්කාර ලෙස මේ ඩොලරය රඳවා ගන්න. කබ්‍රල් මොනතරම් පම්පෝර ගැහුවද? මහ බැංකුවේ තිබුණු විශාල මුදල් සංචිත ප්‍රමාණය මේ ඩොලරේ 203 රඳවා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කරා. ආර්ථික විශේෂඥයන් කියනවා ඩොලර් බිලියන 5000ක් මේ විදිහට මහ බැංකුවේ තියෙන සල්ලි වෙළඳපොළට දැම්ම කියලා. දාලා මොකද කරේ? මහ බැංකුවේ විදේශ සංචිත බිඳුවටම හින්දුවා. හින්දුවට පස්සේ මොකද කරේ? මහ බැංකුවේ ඩොලර් සංචිත බිඳුවට හින්දලා ඩොලරේ අත්තරිය. මොකද්ද මේ? හරියට කබ්‍රල් සරම ඇඳගෙන ඔළුවෙන් හිටගත්තා වගේ වැඩක්. ගරු කතානායකතුමනි මෙහෙම කොහොමද වෙන්නේ? පතුලට හින්දලා ඩොලරේ සංචිත බිඳුවට හින්දලා ඩොලරේ අතහැරියා. මොකද සිද්ධ වෙලා තින්නේ? අද 330යි. අද 340යි. අද කළු මාකට් එකේ බ්ලැක් එළියේ 450යි. මොකද කරු කතා නැහැ සිද්ධ වුණේ. ඒව මේ ආණ්ඩුව විසින් ස්වභාවික ව්‍යසනද මේවා? මේ පාර්ලිමේන්තුවේ කොච්චර මේවා කිව්වද? මේ වැඩේ කරන්න එපා කියලා. හැබැයි මොකද කරේ? තමුන්නාසල උද්දච්ච ලෙස හැසිරුණා. මේවට තමුන්නාසල බොරු පම්පොර න්‍යාය ඉදිරිපත් කරා. ඒ විතරක්ද? විදේශගත සමිකයන්ගේ මුදල් විශාල තනි ඒකකයකට අපිට ලැබෙන ප්‍රධානම මුදල් ඒකකය. පහුගිය ජූනි මාසෙද මේ පෙබරවාරි වෙනකොට ඩොලර් බිලියන 2.8ක් අපිට අහිමි වෙලා තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් දැන් වෙනකොට ඩොලර් බිලියන 3.2ක්. විදේශ සංචිතයෙන් ඩොලර් බිලියන 5000ක්. විදේශගත ශ්‍රමිකයන්ගේ ඩොලර් බිලියන 3000ක් විතර ආසන්න ප්‍රමාණය. මේ ඔක්කොම එකතු කරාම ඩොලර් බිලියන 9ක් තමුන්නාසල අහිමි කරලා තිබෙනවා. මේ නිසා තමයි තෙල් ගේන්න සල්ලි නැතුව යන්නේ. මේ නිසා තමයි ගෑස් ගේන්න තන්න සල්ලි නැතුව යන්නේ. මේ නිසා තමයි ඩීසල් බලාගාර වහන්න සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි පිරිපහදු වහන්න සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි ජනතාවට පොලිමින්ද සිද්ධ වෙන්නේ. ජනතාව මොකද කරේ? තමන්ගේ ආර්ථික ප්‍රශ්න පාරට බහලා කිව්වා. පන්නම් පත්තු කරගෙන කිව්වා. ඉටිපන්දම් දැල්වගෙන කිව්වා. උද්ඝෝෂණය කරලා කිව්වා. තමුන්නාසල මොකද කිව්වේ? මොකද්ද කිව්වේ? අඩුමතරම ඇහුම්කන් දුන්නේ නැහැ. මේ ජනතාවගේ බඩගින්නේ පිළිබඳ ප්‍රශ්න පාරට අරගෙන එනකොට ලයිට් එක නැතුව දරුවට දාඩිය දානවා නිදා ගන්න බැරිව කියන ප්‍රශ්නේ පාර්ට් අරගෙන එනකොට ත්‍රී වීල් එක පය හතරක් ඉන්නන පොලිමේ පය හතර ඩීසල් පෙට්‍රල් ගහගෙන පය දෙකක් හයර් දුවන්න ඕන ලොරිය පය හතක් ඉන්නන පොලිමේ පය හතක් ඩීසල් ගහගෙන පය දෙකක් හයර් දුවන්න ඕන මිනිස්සුන්ගේ වේදනාව කිව්වා
වේදනාව කියනකොට මොකද කිව්වේ? අපිට ඇතිතරම් සල්ලි තිනකෝ ජොන්ස්ටන් කිව්වේ නැද්ද? අරබුදයක් නැකෝ ඇතිතරම් සල්ලි තිනවා කිව්වා. ආ මෙහෙමනේ කිව්වේ මේ පාර්ලිමේන්තුවට. කවුද පස්සේපත් වුණු තෙල් ඇමති ලොකුගේ කිව්ව මොකද්ද? ඇතිතරම් තෙල් තියන බවුසර් යනවලු බවුසර් තෙල් සෙඩ් වල ටැංකි පිරිලා බවුසර් ආපහු හරවලා යනවා කිව්වා. අඟහරු ලෝකෙද මේ වුනේ? මේ මොකද්ද මේ කිව්වේ? මේ කිසි දෙයකට නිසි පිළිතුරු දුන්නේ නැහැ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් ඉඳන් එනකොට එයාපෝට් එකේ මාධ්‍ය වේදෙන් ඇහුවා මේ ආර්ථික අර්බුදයට තමුන්නාස්ස මොකද කියන්න කියලා. එයා මොකද කිව්වේ? වැඩිදුර හිතන්න එපායි කිව්වා. මොකද එයා ඉන්නේ සැංගිලෝකේ. එයාට ලයිට් තියෙනවා, ආහාර තියෙනවා, සුපිරි මිලදී ගැනීම කරගන්න පුළුවන්. ඒගොල්ල සැංගිලෝකේ ඉඳගෙන තියෙනවා මේක වැඩිදුර හිතන්න එපා කියලා. හැබැයි ඈත ගම්මානවල ගොවියන් මත අතක දරුවට ආහාර වේලක් නැහැ. තමන්ගේ වීටිකට සාධාරණ මිලක් නැහැ. තමන්ගේ ගොවිතැන කරගන්න විදියක් නැහැ. දරුවට පාසල් යන්න විදියක් නැහැ. විභාගෙල යන දරුවට පාඩම් කරන්න විදියක් නැහැ. කිරිපිටි ඉල්ලන දරුවට කිරිපිටි උගුරක් දෙන්න විදියක් නැහැ. මේ අඳෝනාව තියද්දි මුදල් නැමති කෙනා සැංගිලයක ඉඳගෙන වැඩි හිතන්න එපා. මෙහෙම ආණ්ඩුද? ඒ නිසා මේ ආණ්ඩු ඉතා හොඳින් දැන් ඔප්පු කරලා හමාරයි. තවදුරටත් මේ රටේ ආර්ථික මෙහෙවන්න හෝ මේ රටේ ජනතාවගේ දුක්ගැනි වලට සාධාරණ විසඳුමක් දෙන්න සමත් නොවන බව අවසානයේ තමයි ජනතාව පාර්ථ බහැල කිව්වේ ජනාධිපතිවරයා ගෙදර යන්න ආණ්ඩුව ගෙදර යන්න කියලා. ඉස්සෙල්ලම ජනතාව පාර්ථ බැස්සලා ඒක කියාගෙන ඉස්සෙල්ලා බැස්සේ තෙල් ඉල්ලගෙන ඉස්සෙල්ලා බැස්සේ ගෑස් ඉල්ලගෙන ඊළඟ බැස්සේ විදුලි ඉල්ලගෙන ඊළඟ බැස්සේ කිරිපිටි ඉල්ලගෙන ඊළඟ බැස්සේ පොහොර ඉල්ලගෙන හැබැයි අද වහින්නේ මොකද්ද? අද වහින්නේ ආණ්ඩුව යන්න කියලා. ඒ නිසා අගමැතිතුමා කියන කිසි යෝජනාවක් පල සහිත යෝජනාවක් බවට පත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවක් මේ ජනාධිපතිවරයාත් මේ විදිහටම තියාගෙන ගන්නාලද සියලු විසඳුම අසාර්ථක. මේක සාර්ථක නම් අඩුම තරමේ. ඊ අලුත් කැබිනට් මණ්ඩලය දියුරුම් දුන්නා. මේ අලුත් අමාත්‍ය මණ්ඩලය පත් කරා. අලුත් අමාත්‍ය මණ්ඩලය පත්ලා රෑ දවල් පාට නිවුස් එකක් එනවා. අලුත් අමාත්‍ය මණ්ඩලය පත් කරලා රෑ 12ට නිවුස් එකක් එනවා. මොකද්ද? ඩීසල් රුපියල් 133කින් වැඩි වෙලා තිබෙනවා. පෙට් 113කින් වැඩි වෙලා තිබෙනවා. පෙට්‍රල් රුපියල් 84කින් වැඩි වෙලා තිනවා. ඉතින් ජනතාව පිළිගන්නවා. ජනතාව පිළිගන්නව නම් තමුන්වහන්සේ බලන්නද? අද ගාල්ලේ මාර්ග හරස් කරලා බස් නතර කරලා තිබෙනවා. නගර ගණනාවකද මාර්ග හරස් කරලා බස් නතර කරලා තිබෙනවා. එහෙනම් පිළිගන්නවද? දැන් තියෙන මොකද්ද? දැන් මෙතන අර්බුදයේ තියෙන තමුන්වහන්සේලා 213 තියෙනවා 217ක් තියෙනවා කියන ප්‍රශ්නේ නෙමෙයි. මෙතන අර්බුදයේ තියෙන්නේ තමුන්වහන්සේලා මොන විදිහට ඔලුගෙඩි බාරු කරලා ආණ්ඩුවක් හැදුවත් පාර්ලිමේන්තුවේ බහුතරය තියාගත්තත් විධායක බලය තියාගත්තත් මේ කිසිවක් තියාගත්තත් මේ පාලනය කරේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. මෙවැනි අර්බුදයකදී ජනතාව විශ්වාස කරන්න ඇති නායකයෙක් ජනතාව විශ්වාස කරන්න ඇති පාලකයෙකුට මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ අර්බුදයෙන් ගොඩ එීම සඳහා කළ යුතු වන්නේ අනිවාර්ය සාධක තමයි ජනතාව විශ්වාස කරන නව පාලනයක් අවශ්‍යයි. මොකද මේ අර්බුදයේ පාලනයත් ඒ ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් මේ සියල්ල ඒකාබද්ධ කරගනිමින් තමයි කළ යුතු වන්නේ. ඒ නිසා කරු කතානායකතුමනි අගමැතිතුමා විසින් කරන ලද යෝජනා සියල්ල පළ රහිත යෝජනා පුළුවන් නම් ඉතින් 19 ගේන්න. මේ 19 ගේනකොට මම ඔබතුමාට කිව්වා සබ්රි පිටිපස්සේ පුටුවේ හිටියේ මං කව පිටිපස්සෙන් පිහියෙන් අනින්න කියලා. ඔබතුමාට දැන් හරි ඒක තේරිලා 19 යලි ඊගෙනීමට කරපු යෝජනා පිළිබඳව ඉසුතුවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ඉසුතුවන්ත වෙනවා.